Order, please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 235 අධිකාරිය වේගු ආඥාපනතේ 10 වැනි වගන්ති යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව 2017 නොවැම්බර් 9 වැනි දිනති අංක 2044-31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මම ඉදිරිපත් කරමි. එම යෝජනාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම 8 වැනි පාර්ලිමේන්තුවේ 1 වැනි සභාවාරි සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ 6 වැනි වාර්තාව 24/1/2017 සිට 24/5/2017 දක්වා එම සභාවේ සභාපති ගරු ලසන්ත අලගියන්න මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, 8 වැනි පාර්ලිමේන්තුවේ 1 වැනි සභාවාරය සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ 7 වැනි වාර්තාව ඉදිරිපත් කරමි. විශේෂයෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට මමත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සාමාජිකයින් 25 දෙනාත් ඉතාමත් සතුටු වෙනවා පාර්ලිමේන්තුවට හිමි ඒ වගකීම අපේ කාරක සභාව තුළින් අද ඉතාම සාර්ථකව ඉටු කිරීමට අපිට හැකියාව ලැබීම පිළිබඳව මා ඒ වෙනුවෙන් විශේෂයෙන්ම කථානායකතුමා විදිහට ඔබතුමාටත් මහලේකම්තුමා ඇතුළු ඒ සියලුම දෙනාටත් ඒ වගේම අපේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ලේකම් කාර්ය මණ්ඩලයේ ලේකම්තුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් මේ කටයුතු වලදී අපට පරිවර්තන අංශය විශාල සහයෝගයක් දායකත්වයක් ලබා දෙන ඒ සියලුම දෙනාට ප්‍රථමයෙන්ම අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳව. අද ඉදිරිපත් කරනු ලබන්නේ අපි 5 වැනි වාර්තාව. මීට කලින් අපි වාර්තා 2ක් ඉදිරිපත් කළ ආයතන 74ක අද අපි ආයතන 36ක මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව ප්‍රථම වතාවට රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැඳවිය යුතු සියලුම ආයතන සම්බන්ධයෙන් නවීන තාක්ෂණය භාවිතා කරලා අපි ආයතන 831 වාර්තාවකුත් අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම අද ඉදිරිපත් කරන ලබන වාර්තාවෙහි විශේෂයෙන්ම විශේෂ නිරීක්ෂණ 16කුත් පොදු නිරීක්ෂණයන් ආයතන වලට අදාළ 256කුත් මේ වාර්තාවට ඇතුළත් කරලා තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම මේ වාර්තාවේදී අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ මේ ගිණුම් කාරක සභාවේ අපි ලබාගෙන තිබෙන අත්දැකීම තමා යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒ පිළිබඳව පශ්චාත් පරීක්ෂණ කරලා මොනම ආකාරයකටවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතිහාසයේ මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ පසු විපරම් කරලා එවැනි දේවල් පිළිබඳව වැඩක් වෙලත් නැහැ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ වර්තමාන ගිණුම් කාරක සභාව විදිහට මේ ආයතනවල සිදුවන අඩුපාඩුකම් අවම කර ගැනීමට පුළුවන්කමක් තිබෙනවා නම් එය තමයි මම හිතන්නේ කළ යුතු හොඳම කරුණ විදිහට අපි අවබෝධ කරගෙන තිබෙන්නේ. ඉතින් ඒ අනුව අපි මීට මාසයකට පමණ පෙරදී 2015 වර්ෂයේ ගිණුම් වලට අදාළව අපේ රටේ රාජ්‍ය ආයතන 81ක් මේ පාර්ලිමේන්තුවට කැඳවලා ඒ පිළිබඳව අපි ඇගීමකටත් ලක් කරන්න අපි කටයුතු කළා. ඒ ඇගීමකට ලක් කළේ හොඳින් වැඩ කරන අය අගේලා මේ පිළිබඳව අපි ඒ පිළිබඳව යම් අවධානයක් යොමු කරලා මේ අඩුපාඩුකම් අඩ කර ගැනීමේ තිබෙන පරමාර්ථයක් ඇතුව තමයි කටයුතු සිදු කළේ. ඒ අනුව මේ වාර්තාවේදී අපි විශේෂයෙන්ම අපේ ගිණුම් කාරක සභාව විසින් ලබා දීලා තිබෙන ඒ නියෝග ක්‍රියාත්මක කරලා අද හොඳ ප්‍රතිඵල ලබාගෙන තිබෙන අංශයන් පිළිබඳව අපි ඇගීමකටත් ලක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන කටයුතු සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒ සඳහා කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් වෙලා තිබුණේ නැහැ. අද වන විට ගිණුම් කාරක සභාවේ මඟ පෙන්වීම යටතේ ඒ සඳහා කාර්ය මණ්ඩලපත් කරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අපේ රටේ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගිණුම් කටයුතු විධිමත් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තිබුණු අඩුපාඩුකම් අද නිවැරදි කරගන්න මේ ගිණුම් කාරක සභාවේ මඟ පෙන්වීම් වල ප්‍රතිඵලයක් විදිහට අද කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා අපි මේ වාර්තාවට ඒ ඇගීමකටත් අපි ලක් කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුව විදිහට අපට පැවරී තිබෙන වගකීම් අනුව අපි අයවැය සම්මත කරනවා. ඒක අපේ වගකීම. ඒ අයවැය සම්මත කළාට පස්සේ ඒ අයවැය තුලින් ලබා දෙන මුදල් හරි හැටි වියදම් කළාද කියලා විගණකාධිපතිවරයා විසින් අපේ රටේ සෑම රාජ්‍ය ආයතනයකම ආයතන 832ම වාර්තා ඊළඟ වර්ෂයේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සෑම අවුරුද්දකම අපේ රටේ සෑම රාජ්‍ය ආයතනයකම ඒ වාර්තා විගණකාධිපතිවරයා විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වාර්තා මේ දක්වා විශේෂයෙන්ම ඒව රාක්කවල ගොනු කරලා තිබීම පමණයි සිද්ධ වුණේ. නමුත් ගිණුම්කාරක සභාව විදිහට අපි මේ ඉදිරිපත් කරන ලබන සියලුම වාර්තා අද අපි සොයා බලලා ඒ පිළිබඳව ගිණුම්කාරක සභාවේ වගකීම අද වෙනකොට 100%ක්ම අපි ඉටු කරලා තිබෙනවා. හැබැයි මේ කටයුත්ත තුළින් පමණක් මේ ක්‍රියාවලිය අවසන් වෙන්නේ නැහැ. අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන වාර්තා මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලා ඒ වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු කරුණු පිළිබඳව මේ පාර්ලිමේන්තුව තීන්දුව తీන ලබා දිය යුතුයි. නමුත් අපි කනගාටු වෙන්න උනත් කියන්න ඕනේ අද වෙනකොට පාර්ලිමේන්තුවට මේ වාර්තා පහක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මේ එක වාර්තාවක් පිළිබඳවවත් මේ පාර්ලිමේන්තුවේ අපි විවාද කරලා සාකච්ඡා කරලා ඒ වාර්තාවල ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අනුමැතිය ලබා දීලා නැහැ. ඉතින් මේ නිසා මේ දක්වා විගණකාධිපතිවරයා විසින් ලැබෙන ලැබුණු වාර්තා පාර්ලිමේන්තුවේ රාක්කවල තිබුණා වගේම අද සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේ වාර්තා සියල්ලක්ම ලිපිගනු කරලා තැබීම මට්ටමකට අද පත් වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා මේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා කතානායකතුමා විදිහට ඔබතුමා දවැන්ත නායකත්වයක් අපට ලබා දෙනවා වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා සභානායකතුමාගෙන් සියලුම පක්ෂ නායකයින්ගෙන් විශේෂයෙන්ම ඉදිරි දිනවලදී මේ ඉදිරිපත් කරන ලබන වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුව සාකච්ඡා කරලා පාර්ලිමේන්තුව තුලින් මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න කියලා එහෙම ලබා දුන්නොත් තමයි මේ පිළිබඳව හරි හැටි වගකීම පාර්ලිමේන්තුව ඉටු කළායි කියලා අපට කියන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඉතින් මේ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය විශේෂයෙන්ම යොමු කරමින් අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ කාර්ය සහයෝගය ලබා දීම පිළිබඳවත්. ඒ වගේම ගිණුම් කාරක සභාව විදිහට මම ඇතුළු අපේ සියලුම සමාජිකයන් 25 දෙනාම මේ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා කියන එක සඳහන් කරමින් මනිහඬ වෙනවා චුටි.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මමත් මේ අවස්ථාවක් කරගන්න ඔබතුමාටත් ඔබතුමාගේ කමිටුවේ සියලුම සමාජිකයන්ට නිලධාරීන්ටත් කාර්යක්ෂම නියමිත වේලාවට මේ වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එවාගේම අපි මේ කරුණ ගැන ගරු මුදල් අමාත්‍යතුමා සමගත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සමගත් කීප විටක් සාකච්ඡා කළා. ඒ අනුව යම්කිසි පියවරක් යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම ඒ අය තේරුම් අරන් දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන මම දන්නවා. ගිය සතියේත් අපි මේ සතියේත් අපි ගැන කතා කළා. අනික තමයි පාර්ලිමේන්තුවේ මම බොහෝ විට උත්සාහ කළා මේ ගැන දිනයක් දෙකක් අපි අවස්ථාව ලබා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ පක්ෂ නායකින්ගේ සහයෝගයෙන් ඒ වගේම එයාගේ අනුමැතිය ඇතුව අපි මෙවැනි මහන්සි වෙලා ඇති කරන මේ වාර්තාවල ප්‍රතිඵලයක් ගැනීම සඳහා යම්කිසි අධ්‍යයනයක් පාර්ලිමේන්තුවල සිදුවිය යුතු කියන මතය මා දැඩි වෙන්නවා. මම කියන්නේ ඒ අවස්ථාව අපිට ලැබෙයි සභානායකතුමාගේ අවධානයට මම මේක යොමු කරනවා. ගෞරවනීය ෆකින් මැතිතුමා,
කතානායකතුමනි, මම ලසන්ත අලගෙවන්න නියෝජ්‍යමැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ගිණුම් කාරක සභාවේ මේ අලුත් ප්‍රවේශයක් ඇති කරගෙන. මොකද මීට කලින් ආයතන රාශියක් තිබුණ ආයතන 500කට ආසන්න ආයතන 872ක් රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු ඒ වගේම අමාත්‍යාංශ පිළිබඳව විධිමත් පිළිවෙලක් දැන් අනුගමනය කරමින් කරන මේ වැඩපිළිවෙළ පිළිබඳව අගය කරන අතර මම එක නිවැරදි කිරීමක් විතරයි කරන්න හදන්නේ. මොකද එතුමා කිව්වා මාත් මේ හිටපු මේ ගිණුම් කාරක සභාවේ සභාපතිතුමෙක් හැටියට අපි මේ රටේ සිදු වුණු විශාලතම මුදල් වංචාවක් හැටියට තිබුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුදල් වංචාව පිළිබඳව වැට් ඒ වංචාව පිළිබඳව අපි වාර්තාවල් ලබා දුන්නා. ඒ වාර්තාව පිට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරලා ඒකට බග කිය යුතු චූදිතයන් මහාධිකරණයට ගෙන්නලා දැන් දඬුවම් පමුණුවලා තියෙන එක පිළිබඳවත් අපි කියා සිටිය යුතුයි.
මේ බොම විශ්වවිද්‍යාලෝ බුද්ධික පතිර මැතිතුමන්ට වෙලා විල්ලුවද?
තානාගතුමනි, ඇත්තරම දැන් අගමැතිතුමාගෙන් ප්‍රශ්න අහනවා වගේ අපි අලුත් සම්ප්‍රදායන් ගෙනාපු එකේ ඔබතුමාට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. දැන් මේ විශේෂයෙන්ම මේ රාජ්‍ය ගිණුම් කාර්ක සභා වාර්තා පිළිබඳව දැන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳවත් විවාදයක් කරානේ. ඒ කෙටුම්පත නෙමෙයි මූලික වාර්තා පිළිබඳව. ඉතින් අන්න ඒ වගේ මේ සම්ප්‍රදායක් ඇති කරන්නට කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඒ කටයුත්ත ලබන අවුරුද්දේ ඉතාම ප්‍රමුඛ කටයුත්තක්සේ සලකා එවැනි විවාදයක් ඇති කිරීමට ඔබතුමා පක්ෂනායකින් සමග යම්කිසි යාන්ත්‍රණයක් ඇති කරන්න. ඒ වගේම එය පුළුවන් නම් අපේ ස්ථාවර නියෝග සංශෝධනයේ කටයුත්තට ඇතුළත් කළා. එය අනිවාර්යෙන් සිදු යුතු විවාදයක් බවට පත් කරන්න. එහෙම වුණොත් තමයි ඒ කල්පවතින්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ පස්සේ ඒක ආපහු මියදෙයි. ඒ නිසා ඒ සම්ප්‍රදාය ඇති කරන්න කෝප් එකටත් ඒ සම්ප්‍රදාය ඇති කරන එක
හොඳයි.
දෙකටම ඇතුළත් වෙන විදිහේ සම්ප්‍රදායක් ඇති කරන එක හොඳයි කියන එකයි මගේ අදහස.
හොඳයි නැත්නම් ඒක මහා අපරාධයක් වශයෙන් අපි දකින්නේ ඒක ප්‍රයෝජන ගන්න නැත්නම්.
ඒක තමයි. ඒක තමයි.
බොවිතුති ගර්මන්තුමා
තුමනි මමත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. මොකද මමත් දකුණු පළාත් සභාවේ ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා හැටියට වසර ගාණක් හිටියා. අපි ඒ අවස්ථාවවලදී ඒ තීරණ අරගෙන ක්‍රියාත්මක කරා. ඒක පස්සට ගියේ නැහැ. විශේෂයෙන්ම මේ සඳහා විවාද කරා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපි මේ රැස් වෙන කාරක සභාවල තීරණ තීන්දු ඉතාමත් කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක නොකරොත් ගරු කථානායකතුමනි මෙව යලිත් මම හිතන පස්සට ගිහිල්ලා ඒ පිළිබඳ නිලධාරීන්ගේ උනන්දුව නැති වෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කළා ඉක්මනින් ඒ සඳහා විවාදයක් ලබා දෙන්න කියලා
අපි ඉල්ලනවා. මේ බොහොම ස්තුතියි. මේ උනන්දුව අපි අගය කරනවා. අපි ඊළඟට ගෞරව සභානායකතුමා
එම වාර්තා මුද්‍රණය කළ යුතු යමන් යෝජනා කරනවා.
කුෂිකර්ම ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාවේම කාර්ය සභාවේ සභාපතිගාරු වීද හේරත් මැතිතුමා විසින් ඉදිරිපත් කරනවා. ගරු ආනන්ද කුමාරසිරි මැතිතුමා වෙනුවට ඉදිරිපත් කරනවා ඇත.
ගරු කථානායකතුමනි, කුෂිකර්ම සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කරන ලද 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2014-2015 වර්ෂ සඳහා සීමා සහිත කළුබෝ විටියාන ත්‍රිකර්මාංශාලා සමාගමේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂ සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2015 වර්ෂ සඳහා පොල්වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2014 වර්ෂ සඳහා පොල්වගා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂ සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව, 2013-2014-2015 වර්ෂ සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2014 වර්ෂය සඳහා ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2014 වර්ෂය සඳහා කෘෂිකාර්මික සහ ගෝජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා කෘෂිකාර්මික අමාත්‍යාංශ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යසාධන වාර්තාව, 2016 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2016 වර්ෂය සඳහා ඉඩම් අමාත්‍යාංශ කාර්යසාධන වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. අධ්‍යාපනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආක්ෂණ අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව ඒ සභාපති ගරු වඩ්වෙල් සුරේෂ්, ඒ වෙනුවට ගරු ආශු මාල්සිංහ මැතිතුමා.
අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද 2012-2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව, 2013-2014 වර්ෂ සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2013-2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා හා ගිණුම්, 2012-2013 සහ 2014 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2012-2013 සහ 2014 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තා හා ගිණුම්, 2012-2013-2014 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2012-2013 වර්ෂ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාහ ගිනුම් 2012-2013-2014 වර්ෂ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්ච ආයුර්වේද විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව 2012-2013 වර්ෂ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2013-2014 වර්ෂ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාහ ගිනුම් 2012-2013 සහ 2014 වර්ෂ සඳහා යාපනයේ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2012-2013 සහ 2014 වර්ෂ සඳහා අග්නිදික විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2012 සහ 2013 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාහ ගිනුම් 2012-2013-2014 වර්ෂ සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2013 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම් 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2013-2014 සහ 2015 වර්ෂ සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා හා ගිණුම් වාර්තා 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තා හා වාර්ෂික ගිණුම් 2012-2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනයේ වාර්ෂික වාර්තාව 2012-2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2012-2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාහ ගිනු 2012-2013 සහ 2014 වර්ෂ සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2013-2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2012 සහ 2013 වර්ෂ සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව වාර්තා 30ක් සම්බන්ධයෙන් එකී වාර්තා සභාව මම ඉදිරිපත් කරමි.
හොඳයි, බොහොම ස්තුතියි ගරු මම සභාපතිතුමා. විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති දැන් අද මම දැක්කා 2012-2013-2014 වගේ පසුගිය ගෙනුනොත් තිබුණා. දැන් පාර්ලිමේන්තු දැන් අපි දකිනවා පාර්ලිමේන්තු තුළ බොහෝ ආයතන මාස 6ක් අවසානයේදී ගිණුම් කරනවා. ඔබතුමා කල්පනා කළේ සියලු දෙනාගේම අවධානය යොමු කරන 17 ගිණුම් 18 ජූනි මාසයට පෙර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කටයුතු කරන්න කියලා.
ගරු කතානායකතුමනි, ඒ ගැන වචනයක් කියනවනේ අපි මේ කාර්ක සභාවේ මේ ඔක්කොම ගත්තෙත් මේ පරණ ලොට් එකේ යවලා ඉවරලා අවුරුද්දක් ඇතුළත ඉදිරිපත් කරන්න වැඩසටහන
කියලා. මාස 6න් පුළුවන්ද?
මාස 6න් පුළුවන් නිසා.
හොඳයි, බොහොම ස්තුතියි. ආර්ථික සංවර්ධන බිඳු ආංශික අධීක්ෂණ කාර්යතුමාගේ වාර්තාව ඒ සභාපති ගෞරව ආනන්ද කුමාරසිරි මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, ආර්ථික සංවර්ධන පිළිබඳ අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කරන ලද 2008 අංක 14 දන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3-4 වගන්ති යටතේ වූ නියමයන් සම්බන්ධයෙන් එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. පෙසම් පිළිගැන්වීම ගරු දඩුලිජේ සෙනෙවිරත්න මැතිතුමා. ගරු ටීබී එකනායක මැතිතුමා. ගරු ඩාල සලාපේරු මැතිතුමා. ගරු බුද්ධික පතේන මැතිතුමා.
ගරු කතානායකතුමනි, කෑගල්ල මීපිටිය එඩ්වින් විජේරත්න මාවතේ අංක 61 දරන ස්ථානයේ පදිංචි TJ ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
බොහොම ස්තුතියි ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අම්බලන්තොට චිත්‍රාගල මිනිපුරගම යන ලිපිනෙහි පදිංචි සමර වික්‍රම ආරච්චිගේ නිමල් මහතාගෙන් ලැබුණු පෙත්සමද බෙලියත්ත මාහිල්ල දන්ගහවත්ත යන ලිපිනේ පදිංචි විජේමූණිගේ රම්‍යාවති මහත්මියගේ ලැබුණු පෙත්සමද පිළිගන්නේ.
ගරු සුජිත් සංජය පෙරරා මැතිතුමා.
ගරු කතානායකතුමනි, දෙමළකඩ පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ලෙස සේවය කරන BA සුමිත් ගංගානාත මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු ඉම්රාන් මාරුම් මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. K.P. Janaka Pushpakumara of Main Street, Muthur.
Thank you, Garu Prasanna Ranaveera Mettuma. Garu Vijayapala Hettiarachchi Mettuma.
Garu Kathanayaka Thumani,
ගෝනාපීනුවල කුරුසගොඩ විජයානියන ලිපිනේ පදිංචි විජේපාල මානවඩු මහතාගෙන් ලැබුණු පෙස්සම ගෞරවයෙන් පිළිගන්නු
මේ පෙස්සම මහජන පෙස්සම් පිළිබඳ කාරක සමාවට යොමු වෙනු ඇත. වාචක පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නකාර බුද්ධික පතේට මැතිතුමා ගරු කර්මාන්ත මාජි කටයුතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම කර්මාන්ත හා වාංච කටයුතු මැතිතුමාගෙන් මේ ප්‍රශ්නේ අහනවා.
ගරු කථානායකතුමනි, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු මැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
හොඳයි. ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මැතිතුමා පැමිණ නැත. ගරු ලකි ජාවදන මැතිතුමා, ගරු මුදල් ජනමාධ්‍ය මැතිතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නේ අහනවා.
ගරු කථානායකතුමනි, මුදල් හා ජනමාධ්‍ය මැතිතුමා මාසයක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු ඩග්ල දේවානන්ද මැතිතුමා, ஆனபல் டாக்டர் தேவானந்த
ஓ கௌரவ சபாநாயகர் அவர்களே, நான் கேட்கின்றேன் இந்த கேள்வி.
பந்தனகார அமித்துமா
சார்,
கோ அஹெட் ப்ளீஸ்.
முதல் முதல் கேள்விக்கு ஆம், ரெண்டாம் கேள்விக்கு யாழ்ப்பாண மாவட்ட தெல்லிப்படை பிரதேச செயலாளர் பிரிவிலிருந்து வலிகாமம் வடக்கு ஊரணி பிரதேசத்திலே 2017 ஜனவரி மாதம் 60 குடும்பங்கள் மீள்குடியேற்றிருப்பதற்காக பதிவுகளை மேற்கொண்டு அதில் 36 குடும்பங்களுக்கு 2017 நிரந்தர வீடுகள் வழங்கப்பட்டு வீடு கட்டும் பணி தற்போது நடைபெற்று வருகின்றது. மூன்றாம் கேள்விக்கு ஆம். நானாம் கேள்வி நானாம் கேள்விக்கு விடை, அதாவது முதல் முதலாம் ரெண்டாம் கேள்விக்கு ஏற்றபடி 22 குடும்பங்களுக்கு இந்த வருடம் இறுதி காலத்துக்குள் வாழ்வாதார வசதிகள் வழங்கப்பட்டு வரும். ஏனைய குடும்பங்களுக்கு மீள்குடியேற்றிய பின்னர் வாழ்வாதார வசதிகளை வழங்க நடவடிக்கை மேற்கொள்ளப்பட்டிருக்கின்றது.
சொல்லுங்கள்.
கௌரவ அமைச்சர் அவர்களே, இந்த மீள்குடியேற்றப்பட்ட குடும்பங்களுக்கு இந்த வாழ்வாதாரங்களை ஈட்டிக் கொள்ளக்கூடிய நிலைமை இல்லை என்று சொல்லப்படுகின்றது. அவருடைய அவர்களுக்கு ஏதாவது செய்ய முடியுமா?
ஏனென்றால் இந்த முறையும் எனக்கு இந்த 2018 வருடத்தில் நான் போன வருடத்துக்கும் பார்க்க குறைச்சிருக்கிறாங்க. இனி என்னால் முடியுமான அளவுக்கு நான் உங்களுக்கு அடுத்த வருடம்தான் போன வருஷத்துக்கு பார்க்க குறைச்சிருக்கு வாழ்வாதாரம்
கொடுக்காதவர்களுக்கு.
மற்றது,
இந்த வாழ்வாதாரங்கள் கொடுக்கின்ற போது சரியாக பயன்படுத்தப்படுகின்றதான்ற ஒரு மானிட்டரிங் சிஸ்டத்தையும் நீங்கள் வச்சுக்கொண்டால் நல்லது.
சுவாமி, அது என்னென்றால் உண்மையாக வாழ்வாதாரம் கேட்கறது மக்கள்கிட்ட முதல் கேட்கறது என்ன வாழ்வாதாரம் வேணும் என்று. அப்போ அந்த வாழ்வாதாரத்துக்கு ஏற்ற விதத்தில் தான் அந்த பணத்தை நாங்கள் கொடுத்து ஒரு அந்த கருவிகளை வாங்குகிறோம். அது பணத்தை நாங்கள் கொடுக்க இல்லை, பணத்தை கொடுக்காம தான் அவங்களுக்கு தேவையான கருவிகளை நாங்கள் வாங்கி தருகின்றோம்.
ஓகே. பிரத்யேக ஹரி காரு, ஃபினிஷ் டூ கொஸ்டின்ஸ். காரு ஜெயந்த் சமரீர் மெத்துமா, காரு கணித்தில் சம்பத் சங்வர்தன மெத்துமா கேசிமட்டு. டூ கொஸ்டின்ஸ் இட்ஸ் ஓவர். யா, இஃப் ஆர் யூ ப்ரிப்பேர் டு கிவ் தட் கிளாரிஃபிகேஷன்?
எனக்கு அறிய கிடைத்தது, நேற்று இந்த முசலி பிரதேச செயலகத்தில் அந்த பிரதேச செயலகத்தில் வருகிற வேப்பங்குளம் போன்ற கிராம சேவர் பிரிவுகளில் பயனாளிகளுக்கான வீடுகளை கொடுப்பது சம்பந்தமான விஷயத்தில் எடுக்கப்பட்ட தீர்மானம் அரசாங்க அதிபர் மூலம் இடைநிறுத்தப்பட்டிருப்பதாக எங்களுக்கு அறிய கிடைத்துள்ளது. தேவையற்ற அரசியல் தலையீடுகள் காரணமாக மிக சரியாக தெரிவு செய்யப்பட்ட பயனாளிகளுக்கு இந்த வீடுகள் கிடைப்பதை தடுப்பதற்கான சில நடவடிக்கைகள் மேற்கொள்ளப்படுவது குறித்து நான் உங்களுக்கு முறையிட்டிருக்கிறேன். நேற்று நடைபெற்றிருக்கிற இந்த சம்பவம் சம்பந்தமாக உரிய முறையில் விசாரித்து அதற்கு நடவடிக்கை எடுக்குவீர்களா என்று கேட்கிறேன்.
அமைச்சர் அவர்களே, அது முன்பும் நான் அது கரைத்திருந்தேன். இது முசலியில் நடந்ததா? சரி, நான் அதை கேட்டு நான் உங்களுக்கு அறிவிக்கிறேன்.
நன்றி. தேங்க்யூ வெரி மச். கரு ஜெயந்த் சமரவீர மெத்துமா, கரு கணித்தியல் சம்பத் அமர்த்தமாக அசிமெண்ட் பெமின்னத்து, கரு அசோக் அப்பியாந்த மெத்துமா, கரு உதயபிரபாத் கமம்பீல மெத்துமா, Garu Sri Sridharan Mettuma. Deveni Vate. Yeah, you can, second round you can table. Pasweni Prasne Garu Jayanti Samirana Mettuma. Deveni, right, okay. Hari. Table karno ada? Mangana, I go back to that, it's okay.
Manga Prasne Anu.
You want time or sabagata karno ada? Yeah, right. Deveni Prasne Garu Udeshanti Gunasekara Mettuma.
Money?
Ah, no. Sabagata karno, okay. Pasweni Prasne. Jayanti Samirira Garu Mantri Tuma.
Prasne Asano.
Garu Asoka Priyanta Mettuma, how many Prasne? Sabagata karno. Sabagata karno. Hari, Bohituti. Hattveni Prasne, Garu Gamanpila Mantri Tuma.
Prasne Asano.
You table it.
Garu Katanaka to many Sabagata.
The Bohituti, Attaveni Prasne. Garu Sridhar Mettuma. You table it, yeah. He's asking you. Parliament is Tauran Yoga Anka Visitun Dekarati Garu Dinesh Gunadana Mettuma.
Garu Katanaka to many mami. Prasne Garu Agamettuma with the Yumukirani. Itama Vedagat. ඒ වගේම බරපතල කාරණාවක් සම්බන්ධව ශ්‍රී ලංකාව පුරා ඉදිරි සති ගණනාව තුළ මැතිවරණ කාල සීමාවක් පළාත් පාලන ඡන්දය පැවතින බැවින් විශාල වශයෙන් ජනතාව එක්වන මහජන රැලිවලටද සහභාගී වීමට ඒකාබද්ධ පොදු විපක්ෂය මගින් සහභාගී වන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධව සලකා බලා හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට ඇති තර්ජනය පිළිගනිමින් අධි ආරක්ෂක කලාපයේ ජනශූන්‍ය කොටස් පවත්වාගෙන යාමේදී පුද්ගලයන් ගැවසීම පාලනය කිරීමට ආරක්ෂාව සැලසීමේදී නිලධාරී දැඩි අපහසුතාවයකට පත්වන බව බොහෝ අවස්ථාවලදී නිරීක්ෂණය වී ඇති බැවින් මෙවැනි තත්ත්වයක් තුළදී හා හදිසි අවශ්‍යතාවයක් නැති වූහොත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ෂණික ආරක්ෂක කොට්ටාෂය හරහා ගෙන යාමටද ආරක්ෂක නිලධාරීන් මුහුණ දෙන අභියෝගයක් බව සලකා ඇත මේ තත්ත්වය රජයේ හා ආරක්ෂක අංශ පිළිගත යුතුව ඇත. ගරු අගමැතිතුමාත් මීට ප්‍රථමත් එවැනි විශේෂ අවස්ථාවල් ඇතිවෙනව නම් ඒ අතිරේක කොටස් දෙන බවට පාර්ලිමේන්තුවේ ප්‍රකාශකුත් කර ආරක්ෂක අංශයන් අඩු කිරීම සම්බන්ධව මම වැඩි වේලාවක් ගන්නෑ ගරු කතානායකතුමනි අගමැතිතුමා නම් කියවලා ඇති මේ පොත by Nina Gopal The Assassination of Rajiv Gandhi How security was reduced. How security was reduced. And at the time of election also, the request was over, not granted, and security was reduced. This is a very interesting book. I think the Honorable Prime Minister would have read.
Yeah.
But I would like to quote that, mention that. Enisa garu agamettumani iyata arakshaka adupadu salasadima sadaha. Arakshaka ansaya visin adala niladari. බටයන් වාහන හා ගමනාගමන හා අනිකුත් පහසුකම් සපයා ඒ විශේෂ ආරක්ෂාව පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකාබද්ධ විපක්ෂය සමග පවත්වන මහජන රැලි මැතිවරණයේදී ආරක්ෂා කිරීමට එතුමාව කටයුතු කරන්නට මේ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නවාද
කියලා මම
හිටපු විධායක ජනාධිපතිවරුන් සඳහා ඔවුන්ට පවතින ආරක්ෂා තර්ජන ස්වභාවය අනුව සිදු කරන ලබන ආරක්ෂා තක්සේරු හා බුද්ධිංශ වාර්තා අනුව ආරක්ෂා සපයුන් ලැබේ. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර මැතිය සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයා දී තිබෙනවා. මේ වන විට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරු 9 දෙනෙක්, උපපොලිස් පරීක්ෂකවරු 14 දෙනෙක්, කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක්, පොලිස් සැරයන්වරු 31 දෙනෙක්, කාන්තා පොලිස් සැරවරියන් 2 දෙනෙක්, පොලිස් සැරයන් රියදුරන් 4 දෙනෙක්, පොලිස් කොස්තාපලුන් 73 දෙනෙක්, පොලිස් කොස්තාපල් රියදුරන් 14 දෙනෙකු, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 4 දෙනෙක් වශයෙන් 154 දෙනෙකුෙන් යුත් ආරක්ෂක නිලධාරී පිරිසක් අවශ්‍ය වාහන ලබා දී තිබෙනවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සඳහා ලබා දී තිබෙන්නේ 61 දෙනෙකු යුත් ආරක්ෂක නිලධාරීන් පිරිසක් පමණයි. මහින්ද රාජපක්ෂ මහත්මයාට වැඩි ආරක්ෂා නිලධාරීන් පිරිසක් ලබා දී ඇත්තේ එතුමාට පවතින ආරක්ෂා තර්ජන සලකලා බලලා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආරක්ෂා වැඩි කරන ලෙසට නීති හා සාමය හා දක්ෂින සංවර්ධන අමාත්‍යාංශ ඉල්ලීම ඉදිරිපත් කොට නැහැ. එසේ ඉල්ලීමක් ඉදිරිපත් කළොත් එම ඉල්ලීම සලකා බලන්නට හැකි. එහෙම ඒ වගේම බුද්ධ්‍යාංශයේ වාර්තා අනුවද කලින් කාලේ ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂා තක්සේරු සිදු කරන. එසේම බුද්ධ්‍යාංශ වාර්තා අනුව තර්ජන තිබෙන බවට තහවුරුවත් ආරක්ෂා වැඩි කිරීමට අප රජය කටයුතු කරනවා. දිනේෂ් ගුණවර්ධ මහත්මයා රජීව් ගාන්ධි මහත්මයා ගැන කියෙව්වා. මං හිතන්නේ එහෙම ලංකාවේ සිදුවේ කියලා. අපිට නම් විශේෂ වාසියක් තියෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ආරක්ෂා කරන එකේ. කිසිම හානියක් වෙන්න කිසිම හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ අපි.
ගාලු දිනේෂ් ගුණරාජ මහත්මයාව.
නේද වාසි දවස්දි කියලා පස්සේ බලමු. නමුත් ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ ප්ලීස්. Because this is a very serious situation that could come up. And it, we might be too late when we make decisions at that time. So if you could approve the deployment of those numbers that were reduced from his security, at least for the moment, it will give the necessary security support. මොකද ඔබතුමා මම දන්නවා කොහොමද බලන් ඉන්නේ ඡන්දේ දිනන්නනේ අපිත් බලන් ඉන්නේ ඡන්දේ දිනන්න. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඡන්දේ තියන්න. ඡන්දේ දැනුත් කල් දාන්න ඊයේත් මෙතන රාත්‍රී කුමන්ත්‍රණයක් ඡන්දේ කල් දාන්න.
හරි අපි අද දවසේ වැඩ කටයුතු වලට යන්. ගරු කටයුතු වලට යන්. ගරු අගමැතිතුමා ඔබතුමා.
හොඳයි. To this thing but I can assure you හතරවෙනි එක්කෙනයි පස්වෙනි එක්කෙනයි දෙන්නගේ මිල්ලි මම සලකලා බලනවා.
හොඳයි.
හතරවෙනි එක්කෙනාගේ කළලා දෙන්න. නෝ
දෙන්නම අපිට ඕන.
හතරවෙනි එක්කෙනා.
Right. අමාත්‍යාංශයේ නිවේදනය ගරු අග්‍රාමාත්‍යතුමා.
Then we'll ask them to come.
ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍යාංශයේ නිවේදනය is your turn.
ගරු කථානායකතුමනි ඡන්දදායකින් හම්බුණත් අහන්නේ බඩු මිලගෙන පාක්ෂිකයන් හම්බුණත් අහන්නේ බඩු මිලගෙන ගෙදර ගියාමත් කියන්නේ ජීවන වියදම් ගැන මේ ප්‍රශ්නෙට අද තියෙන පසුබිම අනික් කාලවලට වඩා වෙනස් ඒ නිසා විශේෂයෙන්ම ඒ කියන්නේ මං අපි දැන් ආණ්ඩුව ගන්න පියවර ගැන ප්‍රකාශයක් කරන්න හිටියේ මා අද දින මේ ප්‍රකාශය කිරීමට අදහස් කරේ ජීවන වියදම පාලනය සම්බන්ධව මෙන්ම ඒ පිළිබඳ අප රජයේ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු කීපයක් මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමටයි. අපේ රටේ ආර්ථිකය මෙන් ආහාර සැපයුම් ජාලයේද ඉතා විශාල වශයෙන් දේශගුණික කාලගුණික රටාව හා රඳා පවතින. විශේෂයෙන් ඊසාන දිග මෝසම හා නිරිත දිග මෝසම් අනුව ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය හැඩ ගැසී තිබෙනවා. නමුත් පසුගිය වසර කීපය තුළ දේශගුණික හා කාලගුණික රටාවේ වෙනසක් අපි හැමෝටම දැනලා තිබෙනවා. සමහර විට ගං වතුර ඇති වුණා. නැතිනම් නියඟේ ඇති වුණා. සමහර දිස්ත්‍රික්කවලට ගං වතුර ගලනකොට සමහර දිස්ත්‍රික්කවල බහුසර් මගින් පානීය ජලය බෙදන්නට අපිට සිදු වුණා. පසුගිය නොවැම්බර් මාසයේ බලාපොරොත්තු වන මෝසම් වැසි නොලැබීම නිසා නියඟේ බලපෑම් තවදුරටත් වැඩි වුණා. පසුගිය කාලයේ පැවති කාලගුණික විපර්යාසයන් ප්‍රවේශයෙන් නිරීක්ෂණය කළ විට අපට පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවයි. මෙම දේශගුණික වෙනස්කම් අපේ රටේ කෘෂිකර්මයට හා ආර්ථිකයට විශේෂයෙන්ම ගෘහස්ථ ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපා තිබෙනවා. දිගින් දිගටම පැවති අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළම ගොවින්ට තම වගා කටයුතුවල නිරතවීමට හැකියාවක් ලැබුණේ නෑ. සමහර පළාත්වල කන්න තුනක් හතරක් වගාපාලුවට ගියා. විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති නියං තත්ත්වය හේතුවෙන් පොල් පළදාව විශාල ලෙස පහත වැටුණා. සහල් නිෂ්පාදනයද විශාල වශයෙන් අඩු වුණා. මෙම කාලය තුළ එළවළු වගාවද 30%කින් පමණ අඩු වී තිබෙනවා. විශේෂයෙන්ම මම හිතන් කෘෂිකාර්ම අමාත්‍යාංශය බලාපොරොත්තු වුණේ දෙදස් 17 යලට උඩරට එළවලු හෙක්ටයාර් 4798ක් වගා කරන්නත් පහතරට එළවලු සඳහා හෙක්ටයාර් 32216ක් වගා කරන්න. ඒත් ඇත්ත වශයෙන්ම වගා වුණේ උඩරට එළවලු සඳහා හෙක්ටයාර් 10712යි. ඒ වගේම පහතරට එළවලු සඳහා ඇත්ත වශයෙන්ම වගා කරලා තින්නේ හෙක්ටයාර් 19000යි. ඒ වගේම සහල් නිෂ්පාදනයේ 40%කින් පහත යනු ඇතයි ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානය අනතුරු හංගවා තිබෙනවා. එසේම 2018 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මසකට පොල් ගෙඩි මිලියන 40ක පමණක් හිඟවිය හැකි බව පූර්වකථනය කර තිබෙනවා. දැනට අපිට තියෙන වාර්තා අනුව දෙදාස් 18 ජනවාරි මාසෙට මිලියන පොල් ගෙඩි මිලියන 40ක් වුමනා වෙනවා. මිලියන මැයි වෙනකොට මිලියන 195ක් අපිට වුමනා වෙනවා පොල් ගෙඩි ගෙනෙන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා කාලගුණ අනාවැකි ලබා දුන්නත් ස්වභාවික විපත් දිගින් දිගටම සිදුවීම නිසා එය අහිතකර අන්දමින් ආහාර සැපයුම් දාමයට බලපෑවා. මේ හේතුව නිසා වෙළඳ පොළ තුළ ආහාර ද්‍රව්‍ය සැපීමේ යම් හිඟයක් ඇති වුණා. අනෙක් අතර ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමක් නිරීක්ෂණය වුණා. මීට සමගාමී රටේ මේක අපිට එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආහාර නිෂ්පාදනය අඩු වෙනකොට අපිට ආනයනය කරන්න තියෙනවා. ඒත් නියම මෙතෙක්කල් නියම ප්‍රමාණය ආනයනය කරුවා නම් ඊට වඩා ආනයනය කරනවා නම් ඊළඟ නිෂ්පාදනයට වැටෙනවා. මේ තක්සේරුව තමයි මං හිතන්නේ මේ පසුබිමේ කරන්ට දුෂ්කර වුණේ. මීට සමගාමීව රටේ ජාතික ආර්ථික වර්ධන වේගය අඩුවීමක් සිදු වුණා. මේ වසරේ අපි 5.5% වර්ධනයක් අපේක්ෂා කළා. නමුත් නියඟේ හා ගං වතුර නිසා මෙය 4.5% දක්වා අඩුවන බව මහ බැංකු වාර්තා කළා තියෙනවා. අපේ රටේ කෘෂි අංශයේ වර්ධන වේගය ඍණ 1.2% බවට පත් වී තිබෙනවා. මේ ඍණ වර්ධන වේගය තිබුණ නැත්නම් කෘෂි කර්මාංශයේ අද අපිට 5%කට වඩා වර්ධන වේගයක් ලබා ගන්නට තිබුණා. ගරු කථානායකතුමනි, මෑතකදී නිකුත් කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක බැංකු වාර්තාවක් මෙසේ සඳහන් වෙනවා. The impacts of climate change will be channeled primarily through the water cycle, with the consequences that could be large and uneven across the globe. Water-related climate risk cascades through food, energy, urban and environmental systems. මෙන්න එනම් මේ සමස්ත ලෝකයට බලපා තිබෙන කාරණයක්. කලක් තිස්සේ පැවති දේශගුණික රටාව මෙසේ වෙනස් වීම හේතුවෙන් අපගේ සම්ප්‍රදායික කෘෂිකර්ම රටාවන් වෙනස් වීමට භාජනය වුණා. සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව ගොයින් විසින් තීරණය ගන්නට පෙළඹුණා. මට මේ ගැන හොඳ වාර්තාවක් තියෙනවා. UNDP එකෙන් මම ඒ ගැන කියවන්න කැමතියි මෙතනදී මේ සභාවට දැනුම් දෙන්න. UNDP එක 2016 ඉදිරිපත් කරේ Coping with climate change and variability lessons from Sri Lankan communities. Across Sri Lanka, climate change related weather aberrations and the resultant extreme weather events are becoming increasingly common. While this affects the country at large, farmers and agricultural workers face the worst impact of this vulnerability. There is a lack of awareness about climate change impacts on livelihood among farmers and local government officials, especially those engaged in water management and agricultural extension. Farmers are not supported to adapt to change rainfall patterns and seasons with proper advice on crop choices, water-saving methods, or diversification livelihood so that dependence on rainfall is minimized. This trend has resulted in deep indebtedness among rural households and lack of disposable income for capital investment needed to a durable change in resilience. ඒකයන්න විශේෂයෙන් එලවලු ගොවින්ට තමන්ට වුමනා ප්‍රාග්ධනය තිබුණේ මේ ප්‍රශ්නේ නිසා අපිට ඒකට මූණ දීලා විසඳුම් හොයන්න තිබෙනවා මම එහි ප්‍රතිපලයක් වශයෙන් උඩරට ප්‍රදේශවල එලවලු වගාබිම් ප්‍රමාණය 136 කිනුත් පහත රට එලවලු වගාබිම් ප්‍රමාණය 130 කිනුත් අඩු වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විටින් විට වාර්තා කර තිබෙනවා මේ තත්ත්වය අනුව අනික් භෝග වගාවන්ටත් බලපා තිබෙනවා දැන් සාමාන්‍ය වශයෙන් නෙමෙයි එක එක වෙලාවේ තමන් වගා කරන එක අතහැරි. ඒ නිසා ඒ පිළිබඳ විශේෂයෙන්ම කරුණු හොයාගන්න එක ටිකක් දුෂ්කර වෙනවා. මොනිටරින් how different farmers gave up at different time was also a difficult task. ගරු කතානායකතුමනි මා නිදහස කරුණු දක්වන්න නොයි. මෙතන ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවේකට වගකීම බාර ගන්න ඕනේ. අපි මේ අලුත් ඒකේ පසුබිම විතරයි මම මෙතන සඳහන් කරන්නේ. නමුත් යථාර්ථයේ පැහැදිලි කර යුතුයි ජනතාවට වග කියන ආර්ථික රජයක් වශයෙන් අපි මෙම අලුත් අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සූදානම් ඇයි බලාපොරොත්තු වුණේ අපේ කාලගුණ දෙපාර්තමේන්තුවේ වාර්තානුවත් නොවැම්බර් මාසයේ සම්පූර්ණයෙන්ම මෝසම් වැස්ස එන නිසා ඒ කාලේ වෙනකොට මේ ප්‍රශ්නේ යම් කිටි කෝල විසඳී තිබේ කියලා ඇත්ත වශයෙන්ම අපිට වැස්ස ලැබිලා තිබුණාට ඒ බලාපොරොත්තු වන සම්පූර්ණ මෝසම් වැස්ස ලැබෙන්නේ නැහැ. ඒ නිසා පසුගිය අඟහරුවාදා දිනහා බ්‍රහස්පතින්දා කැබිනට් මණ්ඩල රැස්වීමවලදී අපි මේ ගැන සාකච්ඡා කරා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමත් ඒක මතු කරා. ජීවන වියදම පාලනය කිරීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එෙහිදී අප තීන රසක් ගනු ලැබුවා. කෙටි කාලීනව දීර්ඝ කාලීනව මේ සභාවේ අපි මං හිතන්නේ ජනවාරි මාසේ වෙනම වෙලාවක් දාලා සාකච්ඡා කරන්නේ අපි කොහොමද මේකට මුහුණ දෙ ආර්ථිකයට ඇති ප්‍රශ්න කෘෂිකර්මයට ඇති ප්‍රශ්න විදුලි බල නිෂ්පාදනයට ඇති ප්‍රශ්න ටුවරිසම් පෞද්ගලික අංශය සතුසේ ආයතයන් සහභාගී කරගනිමින් සහල් අහනයන කිරීමට මහා භාණ්ඩාගාරයට අවසර ලබා දුන්නා දැනටමත් සහල් මෙට්‍රික් ටන් ලක්ෂ දෙකක් ආනයනය කිරීමට කටයුතු යොදවා අවසානයි අපි ගත්තේ තීරණය අනුව දැනට වාණිජ අමාත්‍යයන් සතුසෙන් අපි බලාපොරොත්තු වෙන මෙට්‍රික් ටන් 200,000ක් ලබා ගන්න. ඒකේ අපි මිලත් නියම කරලා තියෙනවා නාඩු තොග වෙළඳ පිළ රුපියල් 68යි සිල්ලර මිල 74යි. සම්බා 59යි 65යි. අයිට්‍රා 72යි සුදු එක්කෝ 72යි 78යි සත්වසේ ආයතනයේ මේ සියල්ලම සමුපකාර සමාගම් හා බලයලත් නියෝජිතයන්ට ලබලා දෙන්නට බලාපොරොත්තු වෙනවා මීට අමතරව සම්ප්‍රදායිකව ඉන්නවා හාල් ආනයනය කරන ව්‍යාපාර ඊට අමතරව අලුත් අයටත් අපි දෙනවා තමන්ට විශේෂයෙන්ම බෙදා හැදීමේ ක්‍රමවේදයක් ඇති කරන්නට පුළුවන් මීට අමතරවත් අපි හාල් ආනයනය කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් සහල් ආනයනය කිරීමට කටයුතු කරනවා. ලබන මහ කන්නේදී සාමාන්‍ය අස්වැන්නකයි බලාපොරොත්තු. දැන්ට එන වාර්තා සියල්ල අනුව සාමාන්‍ය අස්වැන්නක් තිබෙනවා. දැන් ඉඳන් අප්‍රේල් මාස වෙනකන් තමයි අපිට මේ පියවර ගන්න තියෙන්නේ හාල් මිල අඩු කරන්න. දෙසැම්බර් ජනවාරි මාස වෙනකොට හාල් මිල අඩු කරන්න. නමුත් එතෙක් පවතින හිඟය පියවා ගැනීමට කටයුතු කිරීමට සිදු වෙනවා. එසේම ජීවන වියදම පිළිබඳ කැබිනට් අනුකමිටිය හරහා කඩිනම් රටපුරා සහල් බෙදා හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට තීරණය කරා. එසේම අවශ්‍ය නම් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පෞද්ගලික අංශයෙන්ද සහල් මිලදී ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව අයි බලාපොරොත්තු වෙනවා රටට වුමනා සහල් මේ අවස්ථාවේදී අපිට ලැබෙයි කියලා. අපේ මන්ත්‍රීතුමා එදා පොල් ගෙඩියක් ගෙනල්ලා තිබුණේ පොල් ගෙඩි ගැනත් මම කියන්න ඕනේ. මිනිස්සු ඉල්ලුවන ගැනත් අපි කියන්නම්. අපි පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට පොල් මද ආනයනය කිරීම කියලා සම්පූර්ණ ඉරිදීලා තියෙනවා. ඒත් ඇත්ත වශයෙන් පොල් ගෙඩියක් ගේන්න බෑ ගැන ප්‍රශ්න තියෙනවා. ඒත් පොල් මද ගෙනාවම ලංකාවේ පොල් ඒ කර්මාන්ත භාවිතා කිරීම නැවතිලා ඒ පොල් ගෙඩි ටික ඇත්ත වශයෙන්ම අපේ පාරිභෝගිකයන්ට සඳහා අපිට ලබා දෙන්න පුළුවන්. නෑ කොරන්ටින් ඒක පොල් ගෙඩිය ගේන්න බෑ. මදේ ගේන්න පුළුවන්. මද විතර අපි ගේන්න. දැන් අපි ඒ දිහා බලාගමු. මං හිතන්නේ ඇත්ත වශයෙන්ම වෙනත් එලෝලුහිම ගේන්න උවමනා නම් අපි අරගන්න. දැන්ට අපි ක්‍රියා කරන්නේ විශේෂයෙන්ම ගොවි මහත්තුන්ට හානි නොවන විදිහට ඒ වැඩ කටුත්ත කරන්න. අපි දැනට විශේෂයෙන් අල පිළිබඳ එහෙම එකක් ක්‍රියා කරලා තියෙනවා. වැලිමඩ ගොවි මහත්තුන්ට විශේෂයෙන්ම සහනාධාර ලබා දෙන්නට අපි පියවර අරගෙන තියෙනවා. ඒ සහනාධාරයේ නුවරඑලියත් අනික් ප්‍රදේශයේ අල ගොවින්ට ලබා දීලා අඩු මිලකට අල ආනයනය කරන ගමන් අල ගොවින්ගේ ආදායම ආරක්ෂා කරන පියවර අරගෙන තියෙනවා. එසේ මේක අත්හදා වැලිමක්. ඒ අනික් අංශවල කරන්ට උවමනා නම් අපි ඒවා කරන්ටත් ලෑස්තියි. මීට අමතරව පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ අසරණ වී සිටින ගොවි පවුල් හඳුනාගෙන ඔවුන්හට වැඩි වශයෙන් සහන ලබා දීමට ක්‍රමවේදයක් සති දෙකක් කාලය තුළ සැකසීමට මුදල් ආපදා කළමනාකාර ස්වදේශ කටයුතු කෘෂිකර්ම හා අමාත්‍යංශවල ලේකම්වරු සමන්විත නිලධාරී කොමිටියක් පත් කර තිබෙනවා. සමහර තැන්වල මං හිතන්නේ කන්න හතරක් විතර වගා කරන්න බැරිුණේ තැන් තියෙනවා. අපිට ඒ ගොවි මහත්තුන්ට සහන ලබලා දෙන්න තියෙනවා. එසේම කාලගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකාර්මයට සිදු ඇති බලපෑම් පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාටලි චම්පික රණවක ඇමතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා, අනුර ප්‍රියදර්ශන යාප ඇමතිතුමා හා රවුෆ් හකීම් ඇමතිතුමාගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටියක් පත් කිරීමටද අපි ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ජීවන වියදම පාලනය කිරීම සඳහා තවත් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය වූත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න අපිට ලෑස්ති. අපිට ඇති වෙලා තියෙන එක ප්‍රශ්නයක් තමයි රජයෙන් අපි සත්වසෙන් අපේ වාණිජ කටයුතු අමාත්‍යංශයෙන් හාල් ආනයනය කරත් බෙදා හැරීමේ යන්ත්‍රණේ අපිට බෙදා හරින්න පුළුවන් 25ක් 30කට විතරයි. අද බෙදා හැරීමේ යන්ත්‍රණේ ඇත්ත වශයෙන්ම පුද්ගලික යන්ත්‍රණයක්. ඒකට තිබෙනවා අප ආනයනය කරන අය, තොග වෙළෙන්දුන් ඉන්නවා, ඊට අමතරව සුපර් මාකට් තියෙනවා, ඊට අමතරව දිස්ත්‍රික්කයේ තොග වෙළෙන්දුන් ඉන්නවා, සිල්ලර වෙළෙන්දුන් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනා ඊළඟට පොළවල් තියෙනවා. සති පොළවල් මං හිතන්නේ 700ද 800ද මේ රටේ තියෙනවා. එහෙනම් මේ සියල්ලම එකතු කරගෙන අපිට අලුත් බෙදා හැරීමේ ජාලයක් ඇති කර ගන්න තිබෙනවා. ඒ සඳහා වෙනම වැඩකටු පියවර කීපයක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. නැත්තම් මේ ප්‍රශ්නේ අනාගතයේ තිබෙන බෙදා හැරීමෙත් දැන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි තාම ක්‍රියා කරන බෙදා හැරීමේ යන්ත්‍රණය 30%කට විතරයි බලපාන්නේ. 77%දී හැම එක්කෙනාට බලපෑවා. ඒ දැන් වෙනකොට පුද්ගලිකාංශය ශක්තිමත් වෙලා තියෙනවා. අපි ඒක මම අදාළ ඇමතිතුමාටත් ඒ පොල් පරිේෂණ මණ්ඩලයට දැනුම් දෙන්න. මා ලබන සතියේ අදාළ සියලු පාර්ශ්ව ඒ වගේම ලෝක බැංකුවේ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍යයන් සමඟ මේ දේශගුණික වෙනස් වීම සැලකිල්ලගෙන ආර්ථිකයෙන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මා කල්පනා කරන විදිහට අපිට දේශගුණික වෙනස් වීම වලට මුහුණ දීමට ආර්ථිකයේ සූදානම් කිරීමට සිදු වෙනවා. ඒ සඳහා අලුත් යාන්ත්‍රණයක් සැකසීමට සිදු වෙනවා. කෘෂි අංශයේ වර්ධනය අඩුවීමට ඉඩ තිබෙන බැවින් ආර්ථිකයේ වෙනත් අංශ හඳුනාගෙන සංවර්ධනය තවත් වේගවත් කිරීමට සිදු වෙනවා. ගරු කථානායකතුමනි, අපි 6ක 6මාරක 7ක හරි වර්ධන වේගයක් ලබා ගන්නවා නම් හැම වෙලේම අපිට කෘෂිකර්මයේ වර්ධනයත් ඒකට ඇතුල් වෙනවා. දැන් කෘෂිකර්ම ආර්ථික වර්ධනය අඩු වෙනවා නම් ඍණ වෙනවා නම් අනික් අංශවල වර්ධනය අපිට වැඩි කරන්න තියෙනවා. ඒ වැඩි කිරීමෙන් තමයි අපි ඉදිරියට යන්න පුළුවන්. අපිට දේශගුණය ගැන මෙතන සහතික කරන්න බෑ. ඒ දේශගුණය කියලා ප්‍රශ්නයක් තියෙනකන් නැවතින්නත් බෑ. අපිට ප්‍රශ්න දැන් ඇති වුණා විශේෂයෙන්ම බෙදා හැරීම ගැන, ආහාර බෙදා හැරීම ගැන. ඒ නිසා
අරට කෘෂි නිෂ්පාදන ඔබතුමා එක සඳහන් කරන්න. නමුත් අපි තවම අපේ රටේ කෘෂි නිෂ්පාදනවලින් 37-40% අතර නිෂ්පාදනය කරපු දේ හරියාකාර ගබඩා කරගන්න බැරිවීම නිසා නාස්ති වෙනවා. 37-40% is a big
amount.
මෙන්න මේක ගැන ඔබතුමා අවධානය යොමු කරනවා නම් දැන් බණ්ඩාරවලේ තක්කාලි ටික ඔක්කොම හවස් වෙනකොට විකුණුවේ නැත්නම් ඔක්කොම විනාසයි. ඉතින් ගබඩා කරන්න ෆැසිලිටිස් නැහැ. ඉතින් මේක හැමදාම අපි කතා කරපු දෙයක්. හැම දීර්ඝ කාලයක් මම ඔබතුමාගේ අවධානය විශේෂ කියනවා ගොවීන්ගේ ආරක්ෂාව තියෙන එතනයි.
මම එතුමෙක් එකඟ වෙනවා. මම හිතන්නේ ඇත්ත වශයෙන්ම අපතේ ගිය වී අපතේ ගිය එළවලු ගත්තා නම් අපිට අද මිල ඊට වඩා අඩු වෙනවා. ඉතින් අපි ඒක තමයි අපිට කෙටි කාලිනව ගන්න පුළුවන් එක පියවරක්. ඒකයි මම කියන්නේ මේ අපිට මේ සභාවම මේ ගැන සාකච්ඡා කරන එක හොඳයි. සමහරවිට ජනවාරි මාසේ බැරි නම් ඡන්ද තියෙන නිසා පෙබ්‍රවාරි මාසේ හරි දිනයක් දෙකක් වෙන් කළා. මේ වාර්තාත් ලැබෙනවානේ. දේශගුණ වෙනස් වීම නිසා ආර්ථික වර්ධන අඩාල වීමට ඉඩ දීමට හැකියාවක් නැහැ. අමාත්‍ය මණ්ඩලයේ අනුකමිටි වාර්තා ලැබුණේ පසුව මේ සම්බන්ධයෙන් අප රජය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මා මේ ගරු සභාව ඉදිරියේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අවසන් වශයෙන් කියන්න කැමැති. ඒකත් දැනුම් දෙන්න. එතකොට මේ සභාවට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. අපි කනගාටු වෙනවා. මේ දේශගුණේ ඇති වෙලා තියෙන රටාවේ වෙනස් වීම නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න අද තාවකාලිකව ජීවන වියදමේ ප්‍රශ්න මිල වැඩිවීම ඒ ජනවාරි පෙබ්‍රවාරි මාස වෙන විට මේ සියල්ලම පාලනය කරන්න බලාපොරොත්තු. අවෙත් මේක අපි මේක එක අවස්ථාවක් කියලා අමතක කරන්න හොඳ නැහැ. මේකයි පාඩමක් ඉගෙන ගන්න ඕනේ. අනාගතයේදී මේ දේශගුණය නිසා අපිට එන විපර්යාසයෙන් ඇති වෙන කාරණා ගැන මේ සභාවම සාකච්ඡා කළා. කෙටි කාලීන මේ දිනේෂ් ගුණවර්ධන මන්තුමාගේ වැට මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන පියවර අපි ගන්න ඕමනේ. ඉසු
නෑ බොම සිටි ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා
I move item 1 sir.
සභාව එක්කද?
ආයි.
යෝජනා දෙක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා.
Honorable Speaker, I present the Mohan Lanka Foundation Incorporation Bill.
Motion should be seconded. Tuna garu kaade mastan mettuma.
Gaurav Sabhanayakar avargale Aasha Kalvi Nambike Poruppu Kootti Nethirainum Sattamulathai Naan Samarppikkinren.
Yojana Vistirikalu Yutui.